ගරු රංජිත් බණ්ඩාරම ඇතුමා.
නියෝජ්‍ය කතානායකතුමනි, ඉතා වැදගත් සංශෝධනයක් පිළිබඳ වරායි නගරයේ ආශ්‍රිතව අද මේ සභාව විවිධ පැතිකඩ වලින් සාකච්ඡාවට ගන්නවා. නියෝජ්‍ය කතානායකතුමනි, අපි අහලා තියෙනවා ශ්‍රී ලංකාව උපාය මාර්ගික වශයෙන් එහි පිහිටීම අනුව ඉතා වැදගත් කියන කාරණය විවිධ අවස්ථාවන් වල. නමුත් අවාසනාවකට මේ උපාය මාර්ගික පිහිටීම පමණක් අපට තවදුරටත් අලෙවි කරන්න පුළුවන්කමක් නැහැ. රටක් උපාය මාර්ගික වෙන්නේ එක දශකයකට නම් ඊළඟ දශකයේ වෙනත් රටක් උපාය මාර්ගික වෙන්න පුළුවන්. ඔව්, 1960 ගණන්වල ශ්‍රී ලංකාව උපාය මාර්ගික වශයෙන් වැදගත් වෙන්නේ නැති. හැබැයි අපි ඉන්නේ 21 වන සියවසේ, අවුරුදු 23කුත් ගෙවිලා ඉවරයි. ඒ නිසා අපිට දැන් සිද්ධ වෙනවා ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ සලකුණු කරන්නට නම් අලුත් වටිනාකමක් මේකට එකතු කරන්න. ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි, අද උදෑසන අපේ මිත්‍ර ආචාර්ය හර්ෂද සිල්වා මැතිතුමාගේ සංවේදී ප්‍රකාශයන් පිළිබඳව අපි අතිශයින් සංවේදී වෙනවා. එතම තර්ක ගණනාවක් ගොඩනැගුවා. නමුත් අවාසනාවකට මේ වරාය නගර ව්‍යාපෘතිය වසර දෙකකට වඩා වැඩි කාල සීමාවක් කල් යවමින් නැති අගුණ ගායනා කරමින් අපිට මතකයි යහපාලන ආණ්ඩුව ඒ කරපු ප්‍රෝඩාව පිළිබඳව. එනිසා අපේ ගරු මන්ත්‍රීතුමා ගොඩනගපු තර්ක කොතරම් තර්කානුකූලද කියන එක පිළිබඳව අපිට විශාල ප්‍රශ්නයක් තියෙනවා. අපි දන්න එක සත්‍යයක් තියෙනවා නියෝජ කතානායකතුමනි, ඒ තමයි යහපාලනට ආණ්ඩුවට ඕනකම තිබුණේ එදා ක්‍රියාවට නැගමින් පැවති රටේ සංවර්ධන ප්‍රයත්නයන් සහ මුලින්ම නතර කරන්න. මේ නතර කිරීම හරහා උත්සාහ කරේ එක සරල කාරණයක්. ඒ තමයි මහින්ද රාජපක්ෂ සංවර්ධන දශකය මෙරටේ ආර්ථික සංවර්ධන ඉතිහාසයෙන් අකල මකල දාන්න. මම අහන්න කැමති, හොඳයි වරාය නගර සංවර්ධන ව්‍යාපෘති අපි පස්සට දැම්මයි කියමුකෝ, ඒගොල්ලන්ගේ සංවර්ධන උපාය මාර්ගයන් වලට එක නොගැලපෙන නිසා පස්සේ කාලෙක එක මූල්‍ය නගරය විදිහට එයාය නම් කළා, වැඩ ආපහු පටන් ගත්තා. හැබැයි මම අහන්න කැමති, එතකොට හම්බන්තොට වරාය සහමුලින්ම වෙනතකට යොමු කළේ? ශ්‍රී ලංකාව චීනයේ කොලනියක් කරන්න කියලා මහින්ද රාජපක්ෂ මැතිතුමාට දෝෂාරෝපණය කරමින්, එතන තියෙන තර්කය මොකද්ද? එළබාගත්ත මුදල් අපි කොහෙටද ආයෝජනය කරේ? මම දන්න විදියට අදත් වරාය අධිකාරිය ඒ නයින් කොටසක් ගෙවනවා ලංකා ආණ්ඩුවට. එනිසා මම හිතන්නේ අපේ උගත් මිත්‍රයා නොනවත්වාම කරන දෙයක් තියෙනවා. ඒ තමයි මේ රටේ මහජනතාව හිතා මතා නොයවණය කර. මම කියන්න කැමති, අපි මේ දවස්වල ගමින් ගමට යනවා, අපි මැතිවරණ සිටියම දිගහැරලා අපේ ගමේ සාකච්ඡා සමිති ශක්තිමත් කරනවා. අපිට මේ රටේ සාමාන්‍ය මහජනයා මුණ ගැහෙනවා. එනිසා ඔය ඉදිරිපත් කරන තර්ක එවැගේම හැඟුම්බර කතා මේ රටේ මහජනතාව පිළිගන්නේ නැහැ. මිනිස්සු දන්නවා ඒවා පට්ටපල් බොරු. මේ පට්ටපල් බොරුව ජනගත කරලා මේ රටේ මහජනතාව 2015 අවුරුද්දේ මෙරටේ ඓතිහාසික වශයෙන් ලබාගෙන තිබුණු සංවර්ධන ජයග්‍රහණ සියල්ල ආපස්සට තල්ලු කරා. අදත් මේ රටේ මිනිස්සු යහපාලනය කියන එක ගැන කතා කරන්නේ විහිළුවක් විදිහට. ආයක යහපාලනය කියලා කියන්නේ. එනිසා අපි කියන්න කැමති මේ අද කෙරෙන සංශෝධනයේදී ඔහු වරාය නගරයේ එක කොටසක් මේ ෆයිනන්ෂල් හබ් එක විදිහට මේ කටයුතු යොදා ගන්නවා. අපේ සංවර්ධන උපාය මාර්ගය තමයි වරාය නගරය මල්ටිපල් ඩිවලප්මන්ට් හබ් එකක් විදිහට එළියට ගන්න එක. ඒකේ ජාත්‍යන්තර මට්ටමේ පාසල් තියෙන්න පුළුවන්, විශ්වවිද්‍යාල තියෙන්න පුළුවන්, රෝහල් තියෙන්න පුළුවන්, සම්මන්ත්‍රණ ශාලා තියෙන්න පුළුවන්, විනෝදාස්වාදය ලබා දෙන ස්ථාන තියෙන්න පුළුවන්. මේක නියෝජ්‍ය කතානායකතුමනි පළතුරු වර්ග සියල්ල එකතු කරලා හදපුවාම විතරයි අපි ඒකට ෆෘට් සැලඩ් එක කියන්නේ. එක පළතුරකින් හැදුවොත් අපි ඒකට ෆෘට් සැලඩ් එක කියන්නේ නැහැ. ඒ නිසා මේ වරාය නගරයේ උපාය මාර්ගික වැදගත්කමට අපි එකත කරන වටිනාකම තමයි මේ බහුකාර්යයන් සිද්ධ වෙන එක ස්ථානයක් උපාය මාර්ග ස්ථානය කොළඹ නගරයට ආසන්නේ ස්ථාපිත කරන එක. මේක එක රැයකින් කරන්න තිබුණු එකක්. නමුත් අවසනාවකට ඒකට ඉඩ දුන්නේ නැහැ. ඒකේ ප්‍රතිඵල අපි භුක්ති විඳින්නේ. අපි 2020 අවුරුද්දේ රට විශාල බලාපොරොත්තුවක් තියාගෙන අලුත් ජනාධිපතිවරයෙක් අලුත් වැඩසටහනක් වෙනුවෙන් තෝරාපත් කරගත්තා. ස්වාභාවික හේතුවලට අමතරව එතුමට එතුමගේ දුරකාලය කටයුතු කරගන්න ඉඩ දුන්නේ නැත්තේ ඔය කියන කණ්ඩායමම තමයි එදා ගෝල්පේස් පිට්ටනියට ගිහිල්ලා නැති දේවල් ඇති කරලා කියලා මේ රට විනාශ මුඛයටත් කරේ. එනිසා මම කියන්න කැමති තමුන්නාන්සේලා පිළිගන්න. තමුන්නාන්සේලාට මේ රට පිළිබඳ ඇත්ත උවමනාවක් ඕනෑකමක් නැහැ. ආණ්ඩුවට සල්ලි තියෙනවනම් තමුන්නාන්සේලා කියන ඔය සුභසාධන වැඩසටහන ඕන එකක් කරන්න පුළුවන්කම තියෙන. ප්‍රශ්නේ තියෙන්නේ ඒ ආකාර මුදලක් අපි ළඟ නැති එක. අපි බදු අඩු කරනකොට මේ අය කියනවා අඩු කරන එක වැරදි. බදු වැඩි කරලා ආදායම් උපයා ගන්න කියනකොට මේ අය කියනවා අන්න මිනිස්සුන්ට නැගිටින්න බැරි තරමට බදු අය කරනවා කියලා. ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි මේගොල්ලන් අර තමන්ගේ මැට්ටම තම් මැට්ටම විදියට ගහන අය. දැන් තියෙන ප්‍රශ්නේ බදුසාහන දීලා ආයෝජකයෝ ගෙන්න ගන්න එකලු. මම මුලින් කිව්වා ඔබතුමාට බදුසාහන දීලා උපාය මාර්ගික වැඩසටහනක් මෙතන ක්‍රියාත්මක කරනවා කියලා 1970 ගණන් වල අපිට පුළුවන්කම තිබුණා නිදහස් වෙළඳ කලාප ආරාමයක් කරන්න. අද ඊට වඩා ගොඩක් දේවල් ආයෝජකයෝ බලාපොරොත්තු වෙනවා. මේ බලාපොරොත්තු අපි ඉෂ්ට කළේ නැත්නම් අපිට පුළුවන්කමක් නැහැ නියෝජ්‍ය කතානායකතුමනි මේ රටේ අතිමහත් බහුතරයක් තරුණ තරුණියන්ගේ ඕනෑපාකම් අපිට ඉෂ්ට කරන්න. ඔබතුමාට මම කියන්න කැමතියි මේ අය උත්සාහ කරන්නේ නැවත තරුණ නැගිටීමකට පාර කපන්න. මෙය විශ්වාස කරන්නේ නැහැ. පරම්පරා පහකට බලපෑම් කරන්න තිබුණු තරුණ තරුණියෝ දස දහස් ගණනක් අමුඅමුවේ පෝරකයට තල්ලු කරන්න ඔය කණ්ඩායම් කීපෙම එදත් එකට එකතු වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේ අත්වල ලේ නෑ නියෝජ්‍ය කතානායකතුමනි. එනිසා තරුණ ප්‍රශ්න අපි තේරුම් ගත්තා. අපි පංචවිධ වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා. බලය ලබා ගැනීමේ පටු අරමුණින් මේ අය හැමදාම කරේ මිනිස්සු ඉස්සරහට ඇවිල්ලා ඇස්වල කඳුළු පුරවගෙන මිනිස්සු රවට්ටන එක පමණයි නියෝජ්‍ය කතානායකතුමනි. එනිසා අපි තේරුම් ගන්න ඕන ප්‍රශ්න නැති
ගරුවන්තව තමයි මිනිත්තු 3ක කාලයක් තියෙනවා ඔබතුමාට.
ප්‍රශ්න නැති ව්‍යාපෘති ලෝකේ කොහෙවත් නැහැ. ප්‍රශ්න නැති ව්‍යාපෘති තියෙනවා නම් ඒ අඟහරු ලෝකේ විතරයි නියෝජ්‍ය කතානායකතුමනි. එදා 2015 මහින්ද රාජපක්ෂ මැතිතුමා බාර දීලා ගිය රට නෙමෙයි 2020 ගෝඨාභය ජනාධිපතිතුමාට බාර ගන්න ලැබුණේ. මේ අය දැන් ලොකු කතා කිව්වට මේ අය ඔකටම එකතු වෙලා තමයි මේ රට බංකොලොත් කරන්න උත්සාහ කරේ. මේ අය තමයි ඒකේ මූලික වගකීම්. රටට ඔරොත්තු නොදෙන ණය ප්‍රමාණයක් අරගෙන අහපුවාම කියනවා ඒ වෙලාවේ ණය ගන්න එක පහසුයි ලාභයි. හැබැයි මේ අයට අමතකයි මෙරටේ උද්දමනේ තිබුණේ 4%කටත් වඩා අඩුවෙන්. සේවා වික්‍රිය ස්වාභාවික සේවා නියුක්ති වික්‍රිය මට්ටමට ඇවිල්ලා තිබුණේ. දුප්පත්කම විසඳාගත හැකි ප්‍රශ්නයක් වඩ පත් කළා තිබුණේ. මෙරටේ මිනිසුන්ට බලාපොරොත්තුවක් තිබුණා. ඒ වෙලාවේ තමයි මේ අලුත් සටන් පාට පහක් කරලියට ගෙනල්ලා මේ අය බලය පැහැර ගැනීමක් කරේ. මා විශ්වාස කරනවා එදා 2015 මේ රටේ ක්‍රියාත්මක වෙච්චි කුමන්ත්‍රණකාරී බලවේගමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලයෙන් පහ කර යැවීම සඳහා ක්‍රියාත්මක වුණේ. එනිසා බලවත් වෙන්න කැමති දේශපාලන පක්ෂ හැම වෙලාවකම බලය ලබා ගන්න උත්සාහ කරේ නෑ නියෝජ්‍ය කතානායකතුමනි. ඒ අය උත්සාහ කරේ බලවත් වෙන්න 5000 කොළඹට ගෙනල්ලා කොළඹක් ක්‍රිය කරන්න. මම ඕනෑම කෙනෙකුට අභියෝග කරනවා ඔය කතා කරන අයට බත්තර මුල්ලේ ගන් සභාව දිනලා පෙන්වන්න එක කොට්ටාසයක් තනියම තරම් කරලා කරන්න බෑ නියෝජ්‍ය කතානායකතුමනි. මිනිස්සුන්ගේ පපුවේ මේ අය ඉන්නේ කතිකයෝ විදියට පමණයි, වැඩකාරයෝ විදියට නෑ නියෝජ්‍ය කතානායකතුමනි. එනිසා අපි කතා කරන්න ඕන මේ රට ඉදිරියට ගෙන යන්න තියෙන අවසාන අවස්ථාව අපි අහිමි කරගන්නවාද? එහෙම නැත්නම් අනාගත පරම්පරාවට මූණ දෙන්න තියෙන ප්‍රශ්නවලට අපි එකතු වෙලා උත්තර හොයනවාද කියන එක පමණයි. එනිසා නියෝජ්‍ය කතානායකතුමනි, මම කතාව අවසන් කරනවා එක ඉල්ලීමක් කරලා. මේක අවස්ථාව කරගන්න, මේක අපේ පරම්පරාවේ ප්‍රශ්නයක්. අපි මේ රට 21 වන සියවසේ අවුරුදු 25ක් ගෙවිලත් එක එකගේ පැත්තට ඇඟිල්ල දික් කරගන්න එක නවත්තලා අපි එකට එකතු වෙලා මේ රට ඉස්සරහට අරගෙන යන්න උත්සාහ කරමු. බොහොමත්ම ස්තුතියි නියෝජ්‍ය කතානායකතුමනි.
බොහොම ස්තුතියි ඔබතුමාට. ගරු හරණී අමරසූරිය මැතිණිය, ඔබතුමියට මිනිත්තු 9ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඇත්තටම අපේ දේශපාලන සංස්කෘතිය ලොකුම ඛේදවාචකය තමයි පාඩම් හරියට ඉගෙන ගන්න බැරි එක. මේ කතා අහගෙන ඉන්නකොට තාම මේ ආණ්ඩුවේ නියෝජිතයන්, ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් හිතනවා නම් පුරවැසි නැගිටීම, පුරවැසියන් සංවිධානය වීම සිද්ධ වුණේ මේ මොකක් හරි කුමන්ත්‍රණයක් නිසා හෝ දේශපාලන පක්ෂවල උවමනාව නිසා කියලා. මම හිතන්නේ ඔවුන්ගේ දේශපාලන භාවිතාවේ, දේශපාලන අදහස් වලත් කොච්චර මේ බාල අදහස් දේ අඩංගු වෙන්නේ කියන එක මම හිතන්නේ ඉතාමත්ම පැහැදිලි වෙනවා. ඒවා මම හිතන්නේ ඒ පාඩම මේ රටේ පුරවැසියන්, මේ රටේ දේශපාලඥයන් සියලු දෙනාටම උගන්වපු පාඩම් හරියට ඉගෙන ගන්න නැතුව මේ රටේ ක්‍රියාත්මක වෙන දේශපාලඥයන්ට හෝ දේශපාලන පක්ෂවලට අනාගතයක් නැහැ කියන එක මම හිතන්නේ අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. තේරුම් ගන්න බැරි නම් එහෙනම් උන්ට අනාගතයක් නැහැ. නියෝජ්‍ය කතානායකතුමනි, මට අද මේ විවාදයට ඇහුම්කන් දෙනකොට හිතුනේ ඇත්ත වශයෙන්ම මේ විවාදය තුළම මතුවෙනවා අපේ රටේ සංවර්ධනය පිළිබඳ අපි මූණපාලා තියෙන ඛේදවාචකය. මොකෝ සංවර්ධන සැලසුමක් හෝ අරමුණක් හරි නිශ්චිත වශයෙන් අපිට කියාගන්න බැරිකොට එන එන ආණ්ඩු හිතන හිතන විදිහට ඒවා වෙනස් කරාම ඇයි අපේ රට අවුරුදු 75කට පස්සේ තාම මේ සංවර්ධනය වෙමින් පවතින රටක් හැටියටත් බංකොලොත් රටක් හැටියටත් පත්වලා තියෙන්නේ ඇයි කියන එක හොඳටම තේරුම් ගන්න පුළුවන්. පෝට් සිටි, දැන් පෝට් සිටි එක ගැන කතා කරන්නේ, මේ පෝට් සිටි ව්‍යාපෘතිය හරියට ක්‍රියාත්මක වුණේ නැත්තම් අපේ මුළු සංවර්ධන සැලැස්මම ආර්ථික රිකවරි එකම විනාශ වෙන්නේ. දැන් ඒක සියල්ලම රඳා පවතින්නේ පෝට් සිටි එක මත. නමුත් නියෝජ්‍ය කතානායකතුමනි, පෝට් සිටි එක ආරම්භ කළා දැන් වසර කීපයක් ගිහිල්ලා ඉවරයි. ඒක පටන් ගත්ත අරමුණයි අද තියෙන අරමුණයි අතර විශාල වෙනසක් තියෙනවා. මේක වෙනුවෙන් කතා කරන ආණ්ඩුවේ මැති ඇමතිවරු වුණත් මොකක් වෙනුවෙන්ද මේ පෝට් සිටි එක ආරම්භ කරලා තියෙන්නේ, මොකද පෝට් සිටි එකේ අරමුණු කියන එක එකිනෙකා එක එක කතන්දර කියන්නේ. සමහර අයට ඒක ෆයිනෑන්ෂල් සෙන්ටර් එකක්, තවත් අයට එඩියුකේෂන් හබ් එකක්, තවත් අයට නොලෙජ් හබ් එකක්. මොකද්ද මේක? මේක පටන් ගත්තේ කොතනද? දැන් මොකද්ද කතා වෙන්නේ? දැනුයි ආණ්ඩුවේ අය කතා වෙන්නේ මොකද්ද මේ පෝට් සිටි එකෙන් කරන්න යන්නේ කියලා. හැබැයි මේ පෝට් සිටි එක ආරම්භ කරන වෙලාවේ මේ සංවර්ධන සැලසුම් වල තියෙන ප්‍රශ්න, මේ පෝට් සිටි එක කියන්නේ මේ රටේ විශාල පරිසර බලපෑමක් කරපු ව්‍යාපෘතියක්. මේ රටේ ධීවර ප්‍රජාවට විශාල බලපෑමක් කරපු ව්‍යාපෘතියක්. ඒ ධීවර ප්‍රජාවත් පරිසරවේදීන්ගේත් විශාල විරෝධතා මත බලෙන් ක්‍රියාත්මක වෙච්ච ව්‍යාපෘතියක්. දැන් තමයි ආණ්ඩුව කතා කරන්නේ මේ බලෙන් ක්‍රියාත්මක කරපු ව්‍යාපෘතියෙන් මොකද්ද කරන්න හදන්නේ කියලා. අඩුමතර මේ මෙච්චර විශාල බලපෑමක් පරිසරයටත් ධීවර ප්‍රජාවටත් එල්ල වුණ ව්‍යාපෘතියක් ආරම්භ කරන්න ඉස්සෙල්ලා ඒකේ අරමුණු, ඒකේ සැලසුම හරියට සාකච්ඡා වෙලා ඉන්න ඕනේ. නැත්නම් මේක අවුරුදු 3-5 මොකටද මේ පෝට් සිටි එක හදාන්නේ කියන එක ගැන අපිට අලුතෙන් කතාන්දර කියලා වැඩක් නැහැ. නමුත් අදටත් තාම හරියට තීන්දුවක් නැහැ. එක්කෙනෙක් කියනවා මල්ටි හබ් එකක්, තව එක්කෙනෙක් කියනවා ෆයිනෑන්ෂල් සෙන්ටර් එකක් කරන්න ඕනේ. මොකක්ද මේක? හරියට පැහැදිලිව අරමුණක් තියෙන්න ඕනේ. මොකද්ද මේ පෝට් සිටි එකෙන් කරන්න තීරණය කළා තියෙන්නේ? අඩුමතරමේ ඒක කරන්න නැතුව මේ ව්‍යාපෘතියෙන් වෙච්ච පරිසර හානියටත් ධීවර ප්‍රජාවට වෙච්ච හානියටත් මොකද එන සාධාරණත්වය? අදටත් ඒ ධීවර ප්‍රජාව මේ ව්‍යාපෘතියේ වැටකනවා. අපිට අදටත් හරියට මින්මක් නැහැ මේ ව්‍යාපෘතියෙන් වෙච්ච පරිසර හානිය ගැන. ඉතින් ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙන්න මේක තමයි අපේ රටේ සංවර්ධනයේ තියෙන ප්‍රශ්න. සැලසුමක් නැහැ, ප්‍රතිපත්තියක් නැහැ, හරි අරමුණක් නැහැ. හිතන හිතන එක්කෙනා එන එන ආණ්ඩුව තමන්ට හිතන දේවල් කරනවා. එක වෙලාවක කාබනික පෝර වලින් තමයි අපි ගොඩ යන්නේ, තවත් වෙලාවක සෞභාග්‍ය දැක්මෙන්, තවත් වෙලාවක තව යහපාලනෙන්, තවත් වෙලාවක තව මොකක් හරි. නිශ්චිත අරමුණක්, නිශ්චිත සැලසුමක් නැහැ. ආයෝජකයන් එන්නේ, ආයෝජකයන්ට අපි ගෙන්න ගන්න පුළුවන්ද? ආයෝජකයන් අපිට ආකර්ෂණය කරගන්න පුළුවන්ද? ගරු නියෝජ කතානායකතුමනි, මෙහෙම ස්ථාවරත්වයක්වත් නැති, අඩුමතරමේ ප්‍රතිපත්තිවල ස්ථාවරත්වයක් නැති රටකට හරියට සංවර්ධන සැලැස්මක් අවුරුදු 5ක් ස්ථාවරව ගෙනියන්න බැරි රටකට කොහෙද ආයෝජකයෝ එන්නේ? එතකොට ඒක විතරක් නෙවෙයි, ආයෝජකයන් එන්න නම් රටකට ඒ ඔවුන්ට තියෙන්න ඕනේ විශ්වාසයක් ඒ ආණ්ඩුව ක්‍රියාත්මක වෙන විදිහ ඒගොල්ලන්ට දේශපාලන ස්ථාවරත්වයක් රඳා පවතින්න පුළුවන් කියලා. මේ පුරවැසියන් එක්ක වෛර බැඳින ආණ්ඩු ඉන්න රටවල් වලට ආයෝජකයෝ එන්නේ නැහැ. සහ මොන නීති පැනෙව්වත් මේ විදිහට දූෂණය පාලනය කරගන්න බැරි නම් ආයෝජකයන් එන්නේ නැහැ. මේක තේරුම් ගන්න බැරි නම් මේ පෝට් සිටි එක තවත් සුදු අලියෙක් වෙනවා මිසක් මේක සුදුවාලියකටත් එහා ගිහිල්ලා විශාල විශාල විදියට පරිසර ඛේද වාචකයකුත් රටට එල්ල කරන ව්‍යාපෘතියක් බවට පත් වෙන එක නොඅනුමාන. අත වශයෙන්ම විශේෂයෙන් අද වෙනකොට අපි හිතන්න වෙනවා නූතන ලෝකයේ තියෙන අලුත් ප්‍රශ්න, අලුත් විද්‍යාව තුළින් ඉදිරිපත් වෙන කාරණානුව තිරසාර සංවර්ධනය කියන්නේ මොකක්ද කියලා. සංවර්ධනය කියන එක මොකක්ද කියන එක ගැන අලුත් අර්ථකථන දෙන කාලයක්. ඒක තුළ පරිසරය ගැන තිරසාර සංවර්ධනය ගැනත් විශාල කතිකාවක් තියෙන මොහොතක මේ තාම අතිශයින් ප්‍රතික්ෂේප වෙච්ච සංවර්ධන සංකල්ප එක තමයි මේ ආණ්ඩුව අදටත් කතා කරන්නේ. මේක තමයි ප්‍රශ්නේ. අලුත් වෙන්න සූදානම් නැහැ. අලුත් තොරතුරු හොයාගන්න
සූදානම් නැහැ.
අලුත් විදියට හිතන්න සූදානමක් නැති තීන්දු තීරණ ගන්න අය තමයි අද මේ රට පාලනය කරන්නේ. ඒක තමයි ලොකුම ඛේද වාචකය. ඒක තමයි අපේ රට අවුරුදු 75කටත් පස්සේ තාම සංවර්ධිත රටක් සංවර්ධනය වෙමින් පවතින රටක් හැටියටත් අද වෙනකොට බංකොලොත් රටක් බවටත් පත් වෙලා තියෙනවා. අනිත් එක ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එක පැත්තකින් ආයෝජකයන් ගෙන්නන්න හදනවා, අනිත් පැත්තට මේ රටේ තියෙන සියලුම ප්‍රජාතන්ත්‍රවාදී අයිති මර්ධනය කරන පනත් අනිත් පැත්තෙන් ගේන්න හදනවා. මොන ආයෝජකයද මේ වගේ මෙහෙම රටකට එන්නේ? මොන ආයෝජකයද අන්තර්ජාලයේ තියෙන නිදහසත් පාලනය කරන්න හදන්නේ? ආණ්ඩු විවේචනය කරන එකත් ත්‍රස්තවාදී ක්‍රියාවක් හැටියට දකින්න සූදානම් ආණ්ඩුවක් තියෙන රටකට මොන ආයෝජකයද එන්නේ? කවුද එන්නේ මේ රටට? එතකොට මේ වෙලාවේ ආණ්ඩුව සියලු උත්සාහයන් දරන්නේ පුරවැසියන්ගේ අදහස් දැක්වීමත්, පුරවැසියන් සංවිධානය වීමත්, පුරවැසියන් හඬ නැගීමත් මර්ධනය කරා. එතකොට මෙච්චර බයකින්, මෙච්චර අස්ථාවර, මෙච්චර දේශපාලනිකව කිසිම ස්ථාවර මතයක් නැති ආණ්ඩුවක් තියෙනකල්, එවැනි නායකයන් ඉන්නකල් මේ රටට ආයෝජකයන් ගෙන්න ගන්න නම් බැරි වෙනවා. පෝට් සිටි නෙවෙයි, මොකක් හැදුවා. ඒ නිසා මේ පෝට් සිටි ව්‍යාපෘතිය අඩුම තරමේ දැන් ඒක නවත්ත ගන්න බැරි වුණා. මම අවසන් කරනවා, නවත්ත ගන්න බැරි වුණා, නතර කරන්න බැරි වුණා. විශාල හානියක් එල්ල කරමින් මේක ක්‍රියාත්මක වෙනවා. තව හානියක් නොවන විදියටවත්, මේකේ අවම හානියක් වෙන විදියටවත් ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීම කරමින් මම නතර වෙනවා. බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබතුමන්ට. ගරු ඉසුරු දොඩංගොඩ මැත්තම ඔබතුමාට මිනිත්තු 14ක් කාලයක්.
ගරු මුලාසනාරුඩ නියෝජ්‍ය කතානායකතුමනි, අද දිනේ සාකච්ඡාවට ලක් වෙන වරායනගර ආර්ථික කොමිෂන් සභා පනත යටතේ නියෝගයන් පිළිබඳ විවාදයට එක් වෙන්න අවස්ථාව ලබා දීම ගැන ප්‍රථමයෙන් ඔබතුමාට ස්තුතිය පළ කරමු. අපි දන්නවා අපේ රට තුල ආයෝජනයන් සඳහා හිතකර වටපිටාවක් නිර්මාණය කිරීම ගැන අපි දීර්ඝ කාලයක් තිස්සේ ආණ්ඩු ගණනාවක් විවිධ ආකාරයේ වැඩ කටයුතු සිදු කරා, වගේම විවිධ ආකාරයේ සාකච්ඡාවන් වලට බඳුන් වුණා. ඒනොත් එක් ප්‍රධානම අවස්ථාවක් තමයි අපි විශ්වාස කරන ආකාරයට කොළඹ වරායනගර ව්‍යාපෘතිය. ඉතින් මෙහි මේ ව්‍යාපෘතිය ගැන වගේම විශේෂයෙන්ම අපි මේ දක්වාත් අපේ රට තුළ සිදු කළ ඇති ආයෝජනයන් පිළිබඳ මං හිතන්නේ ඒවායනොත් උපරිම ප්‍රතිඵල ලබා ගැනීම සඳහා අවශ්‍ය වැඩ කටයුතු සිදු කිරීමත් මං හිතන්නේ ඉතාමත්ම වැදගත්. අපි දන්නවා සාමාන්‍යයෙන් විශාල මට්ටමේ ආයෝජනයක් අපේ රටේ සිදු කරාම එහි ප්‍රතිලාභ සාමාන්‍ය පොදු මහජනතාවට ලැබෙන්නේ රටේ සමස්ත ආර්ථිකයට ඒ හරහා යම් දායකත්වයක් ලැබිලා ක්‍රමක්‍රමයෙන් ගලා යාමක් තමයි අපිට දකින්නට ලැබෙන්නේ. මා විශ්වාස කරන අපි තවදුරටත් උනන්දු විය යුතුයි. ප්‍රධාන වශයෙන්ම අපේ ග්‍රාමීය ජනතාව වෙනුවෙනුත් ඍජුව ප්‍රතිලාභ ලැබෙන ආයෝජන ව්‍යාපෘතීන් හැකි ප්‍රමාණයක් ආරම්භ කරන වගේම ඒ සඳහා ගැලපෙන ආයෝජකයන් අපේ රටට ගෙන ඒම සඳහා ඒ අවශ්‍ය සහාය ලබා දෙන්න, විශේෂයෙන්ම ග්‍රාමීයව යටිතල පහසුකම් සංවර්ධනය වන ආකාරයට, ග්‍රාමීයව රැකියා ග්‍රාමීයව ජීවත් වන ජනතාවටත් ලැබෙන ආකාරයට ආයෝජකයන් මයිතන අපි උනන්දු කිරීම සිදු කළ යුතුයි. ප්‍රධාන වශයෙන් මේ ග්‍රාමීය ජනතාවටත් ඍජුව ප්‍රතිලාභ ලැබෙන ආකාරයට ආයෝජනයන් සිදු කිරීම සඳහා. ඒ වගේම අපි දන්නවා මේ වෙනකොටත් කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙමින් පවතිනවා. විශේෂයෙන්ම අපි දන්නවා මේ ව්‍යාපෘතිය වගේම මේ ව්‍යාපෘතිය පරිපූර්ණ වශයෙන් යම් කාල සීමාවක් ගත වේ සම්පූර්ණ වෙන්නට තෙහි ප්‍රතිලාභ උපරිම විදියට රටට සහ රටේ ආර්ථිකයට ලැබෙන පරිදි කටයුතු සිදු කිරීම තමයි මං හිතන්නේ වැදගත්. ඒ හරහා ක්‍රමිකව අපේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා දායකත්වයක් මේ හරහා ලබා ගන්නා වගේම මෙහි සඳහන් වූ විදියට අධ්‍යාපනය කටයුතු සඳහා වගේම වාණිජ කටයුතු සඳහා සංචාර කටයුතු තොරතුරු තාක්ෂණය ඇතුළු මේ නව තාක්ෂණයනුත් මේ කොළඹ වරාය නගරය තුළින් අපි විශ්වාස කරනවා ඒ තුළ සිදුවන ආයෝජනයන් තුළින් සමස්තයක් විදියට අපේ රටේ ආර්ථිකයටත් ශක්තියක් ලබා ගැනීම සඳහා හැකියාව ලැබේවි කියන කාරණා. අපි දැක්ක නිලුම් කුළුණ ඇතුළු මේ කරුණු ගැන මුණාකාර විවේචන තිබුණත් මේ වෙනකොට ක්‍රමක්‍රමයෙන් ආදායම් උපදවන ස්ථානයන් බවට මේ ස්ථානයන් පත්වෙන ආකාරය අපි දකිනවා. ඉතින් අපි විශ්වාස කරන අපි මේ දක්වා අතීතයේ සිදු කර ඇති ආයෝජන තුලිනුත් උපරිම ප්‍රතිඵල ලබා ගැනීම සඳහා කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්ය කියන කාරණේ විශේෂයෙන් මෙහිදී සිහිපත් කළ යුතුයි. ඒ වගේම අපි දන්නවා මේ ආයෝජනය සඳහා අවශ්‍ය ව්‍යාපාරයන් පහසු කිරීමේ කටයුතු ආයෝජනය සිදු කරනකොට රටේ දර්ශකයන් ගණනාවක් ගැන මේ ආයෝජකයන් සොයා බලනවා. එහිදී අපි දන්නවා මේ ඊස් ඔෆ් ඩුයින් බිස්නස් ඉන්ඩෙක්ස් මේ ගැන පාර්ලිමේන්තුවේ දීර්ඝ කාලයක් තිස්සේ කතා කරා විවිධ කමිටු හරහා මේ ගැන තාමත්ම ධනාත්මක යෝජනාවන් වැඩ කටයුතු ගණනාවක් සිදුවෙන බවත් අපි දන්න කියන කාරණය. ඉතින් අපි විශ්වාස කරන අපේ රට යහපත් දිශානතියක් කරා මේ ඊස් ඔෆ් ඩුයින් බිස්නස් ඉන්ඩෙක්ස් රැගෙන යාම සඳහා විශේෂයෙන්ම අපේ රට දැනට ඇති ස්ථානයට වඩා ඉහළ ස්ථානයක් දක්වා රැගෙන යාම සඳහා අවශ්‍ය වැඩ කටයුතු ක්‍රමානුකූලව සිදුවීමත් මම විශ්වාස කරන අනාගතයේදී අපේ රටේ සිදුවන ආයෝජනයන් සඳහා ඉතාමත්ම වැදගත් කියන කාරණේ. ඒ වගේම තමයි ප්‍රධාන වශයෙන්ම වංචාවෙන් දූෂණයෙන් පොර වුණු ඉතාමත්ම විශ්වාසනීය ක්‍රමවේදයක් රටේ නිර්මාණය වීම වැදගත්. අපි විශ්වාස කරනවා ආයෝජකයන්ට විශ්වාසය ඇතිවීම සඳහා. ඉතින් ඒ ගැන අපි දන්නා විශේෂයෙන්ම ක්‍රමවත් පහසු ක්‍රමවේදයක් ආයෝජකයන් සඳහා එයට පැමිණෙන්න උපරිම කාර්යක්ෂමතාවයෙන් යුතුව ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයක් වගේම ඉතාමත්ම පැහැදිලි විනිවිදභාවයකින් යුතු ක්‍රමවේදයක් රටේ පැවතිය යුතුයි. ආයෝජකයන්ගේ විශ්වාසය අපේ රට තුළ ආයෝජනය කිරීම සඳහා සහ ඒ වැඩ කටයුතු රටේ ක්‍රියාත්මක කිරීම සඳහා. ඉතින් අපි ඒ හා සමානව අපි දන්නා වත්මනේ තියෙන මේ ආර්ථික අර්බුදයන්ගෙන් ගොඩ ඒම සඳහාත් රටට ගැළපෙන යහපත් ආයෝජනයන් රටේ ක්‍රියාත්මක වීම සිදුවීම ඉතාමත්ම වැදගත් කියන කාරණය. ඉතින් මේ සියල්ල හරහා මම විශ්වාස කරන අපේ ප්‍රධාන එක් අවසාන අරමුණක් විය යුත්තේ අපේ දැනට පහළ මට්ටමක තියෙන අපේ රටේ විදේශ සංචිතයන් ප්‍රමාණයත් ක්‍රමක්‍රමයෙන් වර්ධනය කරගෙන අපි ණය ගෙවන රටක් බවට යලිත් පත්වෙන්නට ඒ අවශ්‍ය ආර්ථික ශක්තිය ගොඩනගා ගැනීමත් මං හිතන්නේ අපේ මූලිකම අරමුණක් විය යුතුයි කියන කාරණේ විශේෂයෙන් මෙහිදී සඳහන් කළ යුතුයි. ඉතින් මේ ආයෝජනය සඳහා අපි මම පෙර සඳහන් කරපු ආකාරයටත් දූෂණය පිටුදැකීම සඳහා ඒ දූෂණ විරෝධී පනත ඇතුළු මේ යහපත් ක්‍රියාවලීන් හරහා රට ගැන විශ්වාසය ආයෝජකයන් තුළ ඇති කිරීම ප්‍රධාන වශයෙන්ම වැදගත්. ඒ වගේම වචන කීපයක් වත්මන් ආර්ථික තත්ත්වය ගැනත් අදහස් දක්වන්නට මම කැමතියි. අපි දන්නවා පහුගිය දිනවල නිකුත් වුණු ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වගේම මහා බැංකුවනුත් නිකුත් වුණු වාර්තාවලින් සඳහන් වුණු කාරණේ තමයි ඇතැම් අංශවල සාධනීය වර්ධනයක් පහුගිය කාලේ අපිට දකින්නට ලැබෙනවා. හැබැයි තවමත් වර්ධනය විය යුතු ආර්ථික අර්බුදයත් එක්ක කඩාවැටෙන ශේෂ්ඨ ගණනාවකුත් තිබෙන බව ඒ වාර්තාවන් පරිශීලනය කරද්දී අපිට දකින්නට ලැබෙනවා. ඉතින් මේ ශේෂ්ඨයන් ගැනත් මම හිතන්නේ අවධානය යොමු කිරීම වැදගත්. සමස්තයක් ලෙස අපේ රටේ දළදේශීය නිෂ්පාදිතය 2023 වර්ෂයේ දෙවන කාර්තුවේදී 3.1% ඍණාත්මක අගයකින් සංකෝචනය වුණු බව ඒ වාර්තාවේ සඳහන්. ඉතින් අපි විශ්වාස කරනවා විශේෂයෙන්ම කෘෂි කාර්මික අංශයෙන් 3.6% වර්ධනයක් සඳහන් වුණත් කර්මාන්ත අංශයෙන් 11.5% වගේම සේවාංශයෙන් 0.8% අඩුවීමක් අපිට දකින්නට ලැබෙනවා. ඉතින් අපි දන්න විශේෂයෙන්ම ලෝකයේ තියෙන ආර්ථිකමය තත්ත්වයන් අපට පාලනය කරන්න නොහැකි වුණත් අපි විශ්වාස කරන අපේ රටේ ආර්ථිකය සඳහා මේ යම්මාකාරයක අඩුවීමක් සිදු වුණු මේ ශේෂ්ඨයන් ගැන අවධානය යොමු කිරීමත් වැදගත්. අපි දැක්ක රබර් ආශ්‍රිත නිෂ්පාදනයන් 26.5%, කඩදාසි ආශ්‍රිත නිෂ්පාදන 25% වගේම විශේෂයෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ 23.1% වගේ අඩුවීමක් දකින්නට ලැබෙනවා. ඉතින් මේවා යලිත් ප්‍රකෘතිමත් කිරීම මම විශ්වාස කරනවා මේ හරහා ජීවිකාව කරගන්න විශාල පිරිසක් අපේ රටේ ජීවත් වෙනවා. ඉතින් ඒ අය සඳහා සහනයක් ලබා දීම වගේම විශේෂයෙන් මේ ඉදිකිරීම් ක්ෂේත්‍රය හරි ප්‍රකෘතිමත් කිරීමට අපි දන්න පොලි අනුපාතිකයන් අඩුවීම හා ඊට සාපේක්ෂව ණය ලබා ගැනීමේ හැකියාව යළිත් ඇතිවීම ජනතා උත්සාහ වෙළඳ ව්‍යාපාර සඳහාත් යම් ආකාරයක රුකුලක් විය යුතුයි. ඒ නිසා අපි විශ්වාස කරනවා විශේෂයෙන්ම මේ වෙළඳ ව්‍යාපාර සඳහා අවශ්‍ය ගොඩනැගිලි තුළ ඉදිකිරීම අවශ්‍ය සඳහා වගේම ජනතාවට නිවසක් ඉදිකර ගැනීමට ඒ අවකාශය උදා වන ආකාරයට මේ මූල්‍ය පහසුකම් දැරිය හැකි මට්ටමක් දක්වා ළඟාවීම මම හිතන්නේ ඉතාමත්ම වැදගත්. ඒ වගේම මෙහි අපි දැක්කා සාධනීය වර්ධනයක් විශේෂයෙන් මේ නවාතැන් සැපීම එහෙම නැත්නම් ආහාර පාන හා නවාතැන් සැපීම කියන ශේෂ්ත්‍රයේ විශාල වර්ධනයක් අපි දැක්කා. ප්‍රධාන වශයෙන්ම අපි දන්නා විශේෂයෙන් සංචාර කර්මාන්තය ඇතුළු ඒ ආශ්‍රිතව ජීවත් වෙන ජනතාවට යම් ආකාරයක ශක්තියක් මේ සංචාර කර්මාන්තයේ තියෙන පිබිදීමත් එක්ක මේ වෙනකොට ලැබිලා තියෙනවා. අපි 2023 දෙවැනි කාර්තුවේදී නවාතැන් හා ආහාර පාන සැපීමේ සේවාංශයේ 34.2%කින් විශාල වශයෙන් වර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම තමයි සංචාර කර්මාන්තයෙන් ලැබුණු ආදායමත් අපි දැක්ක 2023 ජූලි මාසයේ වෙනකොට ඩොලර් මිලියන 219ක් දක්වාත් ඒ වගේම අනිකුත් ප්‍රධානතම අපේ රටට මේ විදේශ ආදායම් ලැබෙන විදේශ විනිමය ලැබෙන මාර්ගයක් වෙන ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණත් අපි දැක්ක ජූලි මාසයේ වෙනකොට මිලියන 541ක් දක්වා වර්ධනය වෙලා තිබෙන ආකාරය. ඉතින් මේ ලැබෙන මුදල් නිසියාකාරයෙන් කළමනාකරණය කරමින් අපේ විදේශ සංචිතයන් ක්‍රමක්‍රමයෙන් ගොඩනගා ගැනීම තමයි මම හිතන්නේ අපේ ප්‍රමුඛතම අරමුණ විය යුත්තේ කියන කාරණේ විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. මම පෙර සඳහන් කරපු ආකාරයට ජලිත මේ අපි ගෙවිය යුතු ණය ගෙවීම ආරම්භ කරන තැන වෙනකොට මම විශ්වාස කරන අපේ ඒ ශක්තිය තිබීම ඉතාමත් වැදගත්. ඒ වගේම අනිත් පැත්තට අපේ ප්‍රදේශවල ජනතාවටත් බලපාන තේ වගාව ආශ්‍රිතවත් අපි දැක්ක පහුගිය කාර්තුවේදී 7.1% වර්ධනයක් තේ වගාව ආශ්‍රිතවත් දකින්නට ලැබෙනවා. පොහොර සම්බන්ධව තිබුණු මේ ප්‍රශ්න සාධනීය විදිහට විසඳීමත් එක්ක ඒවායේ මිල සාධනීය විදිහට අඩුවීමත් එක්ක මම විශ්වාස කරනවා ඒ වැවිලි කර්මාන්තය ආශ්‍රිතවත් යම් ආකාරයක වර්ධනයක් අපිට ඉදිරි කාර්තුවලත් දකින්නට ලැබෙවි කියන කාරණේ අපි විශ්වාස කරනවා. ඒ වගේම තමයි අපි දැක්ක පහුගිය කාලේ මේ ධනාත්මක වර්ධනය වුණු අංශ වගේම විශේෂයෙන්ම මම හිතන්නේ වඩාත් වැදගත් මේ දක්වා යම් ආකාරයක ශක්තියක් නොලද අංශයන් ගණනාවක් ගැන මේ වෙනකොටත් සඳහන් වෙනවා. ඉතින් ඒ ගැන අවධානය යොමු කිරීම මම හිතන්නේ ඉතාමත්ම වැදගත්. ඒවා ප්‍රකෘතිමත් කිරීම සමස්ත ආර්ථිකය යළිත් ප්‍රකෘතිමත් කිරීමටත් විශාල දායකත්වයක් ලබා දෙන නිසා. ඒ වගේම ඒ හරහා ජීවත් වෙන ජනතාවටත් විශාල ශක්තියක් ලැබෙන නිසා. ඒ වගේම අපි දකිනවා මේ වෙනකොට ආයනයන සීමාවන් බොහෝමයක් ක්‍රමක්‍රමයෙන් ඉවත් කළ තියෙනවා. අපි විශ්වාස කරනවා රථවාහන හැර අනිකුත් ආනයන සීමාවන් ක්‍රමක්‍රමයෙන් මේ වර්ෂය අවසාන වෙනකොට බොහෝමයක් ඉවත් කරන්නට ඒ ආකාරයෙන් හැකියාව ලැබේ. ඒ වගේම තමයි අපි දන්නවා මේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා බාධා වෙලා තිබුණු යම් ආනයන සීමාවන් ක්‍රමික ඉවත් වීමත් එක්ක මේ ආර්ථිකමය ක්‍රියාවලින් යළිත් සක්‍රිය වෙලා රටේ නිෂ්පාදන ක්‍රියාවලිය වර්ධනය වීමත් සමස්ත ආර්ථිකයේ වර්ධනයට උපකාරයක් වෙනවා ඇතැයි අපි විශ්වාස කරනවා. ඒ වගේම තමයි මේ ආනයන සීමා ලිහිල් වුණත් විශේෂයෙන් මේ දේශීය නිෂ්පාදනයන් වගේම අපේ රටේ නිපදවිය හැකි නිෂ්පාදනයන් නිපදවීම සඳහාත් ඒ අවශ්‍ය අමුද්‍රව්‍යයන් ආනයන ඇතුළු ඒ කරුණු කාරණා සඳහාත් ඒ අවකාශය තිබීම ඉතාමත් වැදගත්. වගේම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන් අඛණ්ඩව ආරක්ෂා කිරීමේ වැඩ කටයුතු එයට අවශ්‍ය මූල්‍ය පහසුකම් සහ අමුද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍යයන් ලබා ගැනීමට ඇති හැකියාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමත් විශේෂයෙන් මෙහිදී වැදගත් කියන කාරණේ සිහිපත් කරන්නට කැමතියි. ඒ වගේම උද්දමනය විශාල විදිහට අඩු වෙලා තියෙනවා. අපි විශ්වාස කරනවා ජනතාවට දීර්ඝ කාලයක් තිස්සේ තිබුණු ආර්ථික පීඩන යම් ආකාරයක සමනය වීමක් මේ විශාල ප්‍රමාණයකින් උද්දමනය සෑම මාසයකම වැඩිවීම මේ වෙනකොට තනියගයක් දක්වා අවම වීමත් එක්ක ඇති වෙලා තිබෙනවා කියන කාරණේ යම් සහනයක් එයාට ලැබිලා තිබෙනවා කියන කාරණේ. ඒ වගේම තමයි අපේ ගම්වල සිදුවුණු සංවර්ධන ක්‍රියාවලීන් බොහෝමයක් මේ ආර්ථිකමය වාතාවරණයත් සමග නතර කරන්නට සිදු වුණු බව අපි සියලු දෙනාම දන්න කාරණයක්. ඉතින් අපි විශ්වාස කරනවා ක්‍රමිකව ජනතාවට අත්‍යවශ්‍ය මූලිකම සිදුවිය යුතු සංවර්ධන වැඩ කටයුතු, සමීපාරක්ෂක කටයුතු, ජල පිරිසුදු ජලය ලබා දීමේ කටයුතු, වගේම නිවාස ඇතුළු මේ අත්‍යවශ්‍යම සංවර්ධන වැඩ කටයුතු ඇතුළේ ව්‍යාපෘතීන් රටේ ආර්ථික තත්ත්වයත් ගලපා ගනිමින් ක්‍රමක්‍රමයෙන් මං හිතන්නේ අපි ආරම්භ කිරීම ඉතාමත් වැදගත්. ඒ වගේම තමයි ජනතාවගේ ප්‍රධාන වශයෙන්ම එයාගේ ආහාර පාන ඇතුළු ඒ අවශ්‍යතාවයන් සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන අතරතුර එයාගේ මුහුණ දෙන ආර්ථික අපහසුතාවයන්ගෙන් ක්‍රමක්‍රමයෙන් උදාගත හැකි ආකාරයට ජනතාව මුදා ගැනීමත් මම හිතන්නේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම කරා යන ගමනට ඉතාමත්ම වැදගත් කියන කාරණෙත් මෙහිදී සිහිපත් කරන්නට කැමැති. ඒ වගේම අපිට මේ IMF වැඩසටහන ඇතුළු මේ වැඩසටහන් සඳහා යොමු වීම සඳහා මූලික හේතුවක් වුණෙත් අපිට වෙනත් විකල්පයන් ඒ අවස්ථාවේ නොතිබීම ඇතුළු ඒ ප්‍රධාන කරුණු කාරණා. ඉතින් අපි විශ්වාස කරනවා මේ වැඩසටහන සඳහා යොමු වුණා වගේම මම විශ්වාස කරනවා මේ වැඩසටහන හරහා යම් ආකාරයේ ශක්තියක් ලබා ගැනීම තමයි සිදු කළ යුත්තේ අපේ ආර්ථිකය නියමාකාරයෙන් ගොඩනගාගෙන යලිත්
කරුවන්තවන්තා මිනිත්තු දෙකක් කාලයක්
තිබෙන රටක් බවට පත්වීම සඳහා. ඒ නිසා ඉතාමත්ම කල්පනාකාරීව අපි ගන්න තීන්දුව తీරන ගන්නා වගේම මේ වරාය නගරය ඇතුළු මේ ආයෝජනකයන් මේ විශ්වාසය දිනාගෙන රටේ ග්‍රාමීය ප්‍රදේශ දක්වාම මේ ආයෝජකයන් රැගෙන ගිහිල්ලා ඒ ජනතාවටත් ඍජුව ප්‍රතිලාභ ලැබෙන, ඒ වගේම සමස්තයක් විදිහට මහා පරිමාණයේ ආයෝජනයන් හරහා රටේ සමස්ත ආර්ථිකයත් ගොඩනැගෙන වැඩපිළිවෙලක් සඳහා අපි යා යුතුයි කියන කාරණේත් විශේෂයෙන් සිහිපත් කරමින් යලිත් ප්‍රකෘතිමත් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා අපිට හැකියාව ලැබෙන්නේත් ඒ හරහායි කියන කාරණේත් විශේෂයෙන් සිහිපත් කරමින් මේ අද විවාදයේදී අදහස් දක්වන්නට අවස්ථාව ලබා දීම ගැනත් ඔබතුමාට මගේ ස්තුතිය පළ කරමින් මගේ කතාව මම අවසන් කරනවා.
බොහොම ස්තුති කරමන්තුවා. ඊළඟට ගරු පාතලි චම්පික රණෝක මැත්තුව ඔබතුමාට මිනිත්තු 13ක කාලය.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, වරාය නගරයේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඇවිල්ලා තියෙන නව ගැසට් නිවේදනයේ අවස්ථාවේදී මේ නගරය සම්බන්ධයෙන් අතීතයේ ඉඳන් මේ සභාවෙත් නිරන්තරයෙන් ඇහෙන විවිධ ආකාරයේ චෝදනා ප්‍රතිචෝදනා පිළිබඳව යම්කිසි අදහසක් මුලින් දක්වන්න මම කල්පනා කරා. මොකද මේ වරාය නගරය නිර්මාණය කිරීමේ ඉංජිනේරුමය කාර්ය බාර වෙලා තිබුණේ අපේ අමාත්‍යාංශයට. ඒ වගේම එහි සැලසුම් මෙන්ම ආයෝජන පිළිබඳවත් අපි කාලාන්තරයක් ක්‍රියා කරපු නිසා මෙහි ඇත්ත නැත්ත දැන ගැනීම ඉතා අවශ්‍යයි මේ රටේ ජනතාව. මේ වරාය නගරයේ අතීතය ගැන කියනවනම් 2002 එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව ඉදිරිපත් කරපු යලි පුබුදමු ශ්‍රී ලංකා කියන වැඩසටහනෙන් මෙවැනි නගරයක් පිළිබඳ අදහසක් ගෙන තිබුණා. ඒ මූලික අදහස තිබුණේ දැනට තියෙන වරාය ඇතුළෙම එහි තිබෙන නොගැඹුරු වරායන් එහෙම නැත්නම් ජෙටි ඉවත් කරලා සහ අනිකුත් ගොඩනැගිලි ඉවත් කරලා ඒ වරාය නගරය තුල වරාය නගරයක් ඉදිකිරීමේ අදහස තමයි තිබුණේ. ඊළඟට දකුණු වරාය සංවර්ධනය ආරම්භ වුණාට පස්සේ ආසියානු සංවර්ධන බැංකුවේ ආධාරයෙන් ඒ දියකඩනය ඉදි වුණාට පස්සේ පෙනී ගිය දෙයක් තමයි දකුණේ සිට උතුරට වැලි මුහුදේ වැලි කළුගඟෙන් ආදියෙන් එන වැලි ගමන් කරන ප්‍රවණතාවයක් තිබෙන නිසා ඉබේම මේ ස්ථානයේ යම්කිසි ආකාරයක වැලි ගොඩ ගැනීමක් වෙනවා. ඒ නිසා වරාය නගරයේ වැනි මුහුදේ යම් දූපතක් ඇති කර ගැනීමේ සක්ෂිතාවයක් තිබෙන බව ස්වභාවික සක්ෂිතාවයක් තිබෙන බව අවබෝධ වුණා. ඒ අනුව තමයි මේ යෝජනාව CCC ආයතනය එවකට පැවති රජයට ඉදිරිපත් කළා 2014 අවසාන කාර්තුවේදී මෙහි වැඩ ආරම්භ කළේ. මොකද මුහුද ගොඩ කිරීම කියන එක ලංකාවේ ඉංජිනේරුමය කාර්යයක් හැටියට මෙත එතෙක් කල් අපි දැකලා තිබුණේ නැහැ. යම් යම් තැන්වල සිදුවෙච්ච පරිසර කාදනයන් වලට යම් යම් අවස්ථාවල ප්‍රතිචාරම දැක්වුවා මිසක්. ඉතින් ඒ පිළිබඳව නොයෙක් චෝදනා ප්‍රතිචෝදනා එල්ල වුණා. මේකට ගල් ගේන්නේ කොහින්ද කියලා ඇහුවා. මේකෙ මුහුද ඇති වෙන පරිසර විනාශය ගැන කතා පැවැත්තුවා. ඒ වගේම අන්තර්ජාතික ප්‍රශ්නයක් විතර පැන නගිනවා කියලා කිව්වා. මොකද මෙතන සින්නක්කර අයිතියක් විදේශ සමාගමකට ලැබීම නිසා වගේ නොයෙක් පරිසරික ගැටලු, ඒ වගේම ජාත්‍යන්තර ගැටලු, ඒ වගේම ආර්ථික ආයෝජන ගැටලු ගණනාවක් පැන නැංගා. ඒ අනුව එවකට පැවතිච්ච යහපාලන ආණ්ඩුවෙන් එවකට අග්‍රාමාත්‍යක රණ වික්‍රමසිංහ මැතිතුමා, එතුමා යටතේ තමයි මේ කලින් තිබුණේ මේ මහනගර ක්‍රියාවලිය. එහි ප්‍රධානිය හැටියට හිටපු අජිතදි කොස්ත මහත්මයා පත් කරලා මේ පිළිබඳ වාර්තාවක් ගත්තා. ඒ වාර්තාවේ එක වැදගත් කාරණාවක් තිබුණා, අවදගත් කාරණාවක් තිබුණා. ඒ වැදගත් කාරණයක් තමයි වරාය අධිකාරියට ඒ පනතට අනුව මෙවැනි සංවර්ධන ක්‍රියාවලියකට එළඹිය නොහැකි බව. ඉතින් ඒ කාරණේ මත පදනම් වෙලා තමයි අපේ අමාත්‍යාංශයට ආරාධනයක් ලැබුණේ 2016 වර්ෂයේදී මේ ව්‍යාපෘතිය කරගෙන යන්න කියලා. එහි පළවෙනි පියවර හැටියට අපි මේ ව්‍යාපෘතියේ සම්පූර්ණයෙන්ම ඇති කරගෙන තිබිච්ච ගිවිසුම 2014 ගිවිසුම ප්‍රතිශෝධනයකට ලක් කළා. ඉන් ප්‍රධානම කාරණේ තමයි සින්නක්කර අයිතියක් ලබා දීලා තිබිච්ච ඒ අයිතිය අහෝසි කරලා එම විදේශීය සමාගමකට රටේ නාගරික සංවර්ධන අධිකාරියට මේ මුළු බිම් කඩේම අයිතිය ලබාගෙන රටේ ස්වෛරීත්වය ස්ථාපිත කිරීම තමයි අපි පළමුවෙන්ම කළේ. ඒ වගේම අපිට ලැබුණා මාස 36ක කාලයක් ඒ මාස 36ක කාලය ඇතුළත අපි විධිමත් පරිසර අධ්‍යයනයක් කළා. විධිමත් පරිසර අධ්‍යයනයක් කලින් තිබුණේ නැහැ. විධිමත් පරිසර අධ්‍යයනයකින් තොරව ඒ කටයුත්ත කළා නම් සමහර විට මේ ව්‍යාපෘතියත් අර උමාවය උමක ඉතිකලා වගේ දවැන්ත පරිසර ව්‍යසනයකින් කෙලවර වෙන්න ඉඩ තිබුණා. ඒකට හේතුව තමයි කොළඹ නගරය මුහුදු මට්ටමේ පහළ තත්වයක තියෙන්නේ. එතකොට මේ මුහුද පැත්තට පස් දාන්න අතිවිශාල ප්‍රමාණයන්ගේ කොළඹ නගරයේ භූගත ජල මට්ටම ඉහළ ගිහිල්ලා පැරණි ගොඩනැගිලි වලට, ඒ කියන්නේ ෆයිලින් කරලා නොතිබිච්ච පැරණි ගොඩනැගිලි වලට ජනාධිපති කාර්යාලයේ මුදල් අමාත්‍යාංශයේ වැනි සහ පැරණි හෝටල් වලට බරපතල හානියක් වීමේ අනතුරු තිබුණා. ඒ නිසා අපි විදේශ විශේෂඥින්ගේ සහාය ඇතුව භූජල වාර්තාවක් ලබා ගත්තා, පරිසර අධ්‍යයනයක් කළා. ඒ පරිසර අධ්‍යයනයට අතිවිශාල පිරිසක් විරෝධතා ගොනු කළා. ඒ විරෝධතා අනුව යමින් 70 ගානක් මාර්ගෝපදේශනයන් අපි අදාළ සමාගමට ලබා දුන්නා. ඒ නිසා ඕකෙන් මහා පරිසර විනාශයක් වෙනවය, උනාය වෙමින් තියෙනවය කියන කාරණේ පිළිගන්න අපි නම් ලෑස්ති නෑ. මොකද ඒ තිබිච්ච සෑම චෝදනාවක්ම ධීවරින්ගේ ගැටලු, පාරිසරික ගැටලු කියන ඒවා පිළිබඳව ලබාගත් නියෝග 70 ගානක් ක්‍රියාත්මක කිරීමේ වගකීම අපේ අමාත්‍යාංශයෙන් කළා. ඒ වගේම අපි සක්ෂිතා වාර්තාවක් කළා. මෙවැනි පස්කන්දක් මෙතන ගෙනල්ලා දූපතක් හදලා නිකන් වැඩක් තියනවාද? මේකෙන් මොකද්ද කරන්න පුළුවන් ආර්ථික ක්‍රියාවලිය ලංකාව ඉදිරියට ගෙනියන්නේ? මෙතන රේස් පැදලා ෆෝමියුලාවන්, මෙතන හෝටල් හදලා, මෙතන විදේශිකයන්ට ගෙවල් හදලා ලංකාවේ ආර්ථිකයට අලුත් ගැම්මක් ගන්න මෙතනින් පුළුවන්ද කියන ප්‍රශ්නේ මතුවුණා. ඒ අනුව තමයි බේරවැව ප්‍රදේශයේ ගොඩනගන්න ගිය වාණිජ නගරය, එහෙම නැත්නම් බැංකු නගරය, මූල්‍ය නගරය අපි මේ වරාය නගරයට ගෙනාවේ මූල්‍ය නගරයක් ඇතුළත්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විවිධ රටවල් සිංගප්පූරුව ගත්තත්, හොංකොං ගත්තත්, ඒ වගේම ලන්ඩනය ගත්තත්, ඒ වගේම තවත් මෙවැනි අයර්ලන්තය ගත්තත් නගර ගණනාවක් මේ ලෝකේ තියෙන ස්ථාන 100කට අධික ප්‍රමාණයක්, ඒවා අපි කියනවා බදු පාරාදීස. මේ සඳහා මේ විශේෂයෙන්ම විවිධ රටවල් වල ඉන්න ධනවතුන් යුතු විදිහටත් අයුතු විදිහටත් උපයාගත් ධනය තැන්පත් කර ගැනීම සඳහා බැංකු පද්ධතියක් බවට මේ පරිවර්තනය කිරීමයි අපිට අවශ්‍ය වුණේ. කියන්නේ ටැක්සි වන් එකක් හදන්න තමයි අපිට අවශ්‍ය වුණේ. ඒ තමයි මේ මූල්‍ය නගරයේ පසුබිම, පදනම. ඒක අපිට සාර්ථක කරගන්න පුළුවන් වුණා නම් මේ මූල්‍ය අර්බුදයක් ලංකාවට එන්නේ නැහැ. මොකද මේ කලාපයේ, විශේෂයෙන් මේ ඉන්දියානු කලාපයේ එවැනි ස්ථානයක් නැහැ. ඒ ස්ථානයේ ගොඩනැගීම තමයි අපේ ප්‍රධාන අරමුණ වුණේ. ඒ වගේම අපි බොහොම ආඩම්බරෙන් කියනවා මාස 36කින් කළුගල් මදිවේයිකුව ලංකාවේ මේකට, වැලි මදිවේයිකුව, ධීවර ජනතාව විනාශ වෙයි කිව්වා, නොයෙක් අනතුරු ඇඟවීම් කළා, කොළඹ ගිලා බහිනවා කියලා කිව්වා. මට කනගාටු කියන්නේ අපේ හිටපු ජනාධිපතිතුමත් පඬුවත් නුවරට ගිහින් කිව්වා මේක කළොත් කොළඹ ගිලා බහිනවා කියලා. ඒ කිසිම අනතුරකින් තොරව, කිසිම ගැටලුවකින් තොරව මාස 36ක ව්‍යාපෘතියක් අපි මාස 29න් කළා. මේ රටේ ඉංජිනේරුවෝ, ඒ වගේ අපගේ අමාත්‍යාංශ ලේකම්තුමා, ඒ ව්‍යාපෘති අධ්‍යක්ෂකවරු අතිශය කැපවීමෙන් කළේ. නමුත් මම කනගාටුයි කියන්නේ 2020 නව ආණ්ඩු ආවට පස්සේ ඒ සියලු දෙනාම CID දක්වපු එක තමයි කළේ. දක්වලා ඒගොල්ලෝ යම් යම් ආකාරයේ අයිතු ප්‍රයෝජන වරාය සමාගමෙන් ගත්තයි කියලා ඔප්පු කරන්න තමයි උත්සාහ කළේ. ඒක උත්සාහයක්වත් හරියන්නේ නැහැ. මොකද ඉතාම නිවැරදිව කිසිම කප්පම් ගැනීමකින් තොරව, කිසිම දූෂණයකින් තොරව ඔය කියන අභියෝග සියල්ලම ජයගෙන ඒ කටයුත්ත කරන්න අපට හැකියාව ලැබුණා. ඒ වගේම අපි තව පරිසර ගැනීමක් කළා. ඒක තමයි ගොඩනැගිලි ඉදිකිරීම සඳහා. ඒ සඳහා අපි ජාත්‍යන්තර තරගයක් පැවැත්තුවා. ඒ අනුව තමයි මේ SECO කියන විදේශීය යුරෝපීය සමාගම ඇවිල්ලා වැදගත් සැලසුමක් අපට ඉදිරිපත් කළේ. වැදගත් අපි ගත්තොත් භූ නිර්මාණ සැලසුමක් අපට ඉදිරිපත් කළේ එතෙන්ට. ඒ වගේම මෙහි තිබිච්ච ෆෝමියුලාවන් රේස් පදින්න, ඇතැම් බේබි හාමුලාට රේස් පදින්න හදපු ඒ ෆෝමියුලාවන් එක අපි මේ රටේ මහජනයට විවෘත කළා. අද මේ රටේ ලක්ෂ ගණන් මහජනයට යන්න පුළුවන් පොදු උද්‍යානයක් වරාය නගරයේ ඉදිකරේ අපි මැදිහත් වෙලා කරපු ඒ වෙනස්කම. නැත්තම් මේ රටේ ධන කුවේරෙන්ගේ පුතුන් දෙතුන් දෙනෙකුට අර ෆෝමියුලාවන් කාර් රේස් පදින්න තිබිච්ච දේ මේ රටේ සමස්ත දූදරුවන්ට උරුම කරන්න අපි ඒ වෙනස ඇති කළා. ඒ වගේම මම කියන්න ඕනේ, අද සමහරු කියනවා මාස 21ක් මේක පමා කළා, ඒ නිසා මේ ආයෝජනාවේ නැහැ. ඇත්තටම විධිමත් පරිසර අධ්‍යයනයක්, විධිමත් භූජල අධ්‍යයනයකින් තොරව ඒ කටයුත්ත කළා නම් ඇතැම් විට දවැන්ත පරිසර විනාශකින් කෙලවර වෙන්න පුළුවන්. දැන් මේක මේ ගොඩ නැගීම අවසන් කළා. දැන් අවුරුදු 4ක් මොනම ආයෝජනයක්වත් ඇවිල්ලා නැහැ. අර මාස 21 ගැන කතා කරා. එහෙම ආයෝජන වැඩපිළිවෙලක් නැහැ. දැන් කොහොමත් බංකොලොත් උනාට පස්සේ ඒක ඉතාම අමාරුයි. හැබැයි මතක තියාගන්න අපි 2018 දී ප්‍රධාන ආයෝජන 4ක් මෙතෙන්ට ගෙන එන්න කටයුතු කළා. එකක් තමයි ඔය බැංකු නගරය එහෙම නැත්නම් මූල්‍ය නගරය ඒකට ආයෝජනය කරන්න ඩොලර් බිලියනයක් ආයෝජනය කරන්න එම සමාගමම CHEC සමාගමම ඉදිරිපත් වුණා. ඒ පිළිබඳ අපි අවබෝධතාවයකට ආවා. ඒ වගේම ජාත්‍යන්තර පාසලක් ජාත්‍යන්තර විශ්වවිද්‍යාල එංගලන්තයේ ක්‍රේම්බ්‍රිජ් සරසවියේ අදහසක් තිබුණා තමන්ගේ ශාඛාවක් මෙහි අරින්න. මෙහි තැනට ආසියාවේම තියෙන මැලේසියාවේ පමණයි. ඒ වගේම ප්‍රංශයේ ලූවර් එක ඒක ලෝකෙම පිළිගත් ප්‍රධාන කෞතුකාගාරයක්. ඒ ප්‍රදර්ශනාගාරය ඩුබායි වල විතරයි තියෙන්නේ. ඒකත් මේ වරාය නගරයට ගේන්න අපි කටයුතු කරලා තිබුණා. ඒ වගේම අන්තර්ජාතික රෝහල ඔය අපේ ලෙඩ වුණාම සියලු දෙනාම යන සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් එකේ ශාඛාව මෙහි ගේන්න වැඩපිළිවෙලක් තුනක්. ඇත්තම කිව්වොත් මේ කටයුතු අවසන් වුණාට පස්සේ අපි 2018 අගභාගයේදී ඒ සියලුම ව්‍යාපෘති අධ්‍යක්ෂකවරු ඇවිල්ලා අපි මාධ්‍ය සාකච්ඡාවක් තියලා 2018 මේ සැලසුම් ඉදිරිපත් කළා. ඒ නිසා මේ 2018 ඒවා දැන් 23 අපි කළා වගේ කියන දෙයක් නැහැ. අපි ඒ ටික ඔක්කොම කරා. අවාසනාවකට අර දින 52 කුමන්ත්‍රණේ නොනනා ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ වැඩ පිළිවෙලට මුල් ගල තියලා ඒ ඉදිරිපින්ම පණින්න අපිට සිද්ධ වුණා. ඒ කුමන්ත්‍රණය වුණා. ඊට පස්සේ සහරාන්ගේ ප්‍රහාරය වුණා. ඒ ආදී වශයෙන් ගිහිල්ලා අවසානයේ මේ රට රකින්න විරුවෙක් ගේන්න ගිහිල්ලා අවසානයේ මේ සියලු ව්‍යාපෘතිත් එක්ක රට අද බංකොලොත්තාවයට පත් වුණා. ඒකට අපේ වගකීමක් නැහැ. නමුත් අපේ වගකීම අපි අකුරටම ඉෂ්ට කරව බව ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම මම කියන්න ඕනේ මේ ආයෝජන එනවා කියලා කිව්වට එකක් මතක තබා ගත යුතුයි. දැන් ලංකාවේ තියෙන ආපසු මුදල් යාමේ යුගයක්. ලැබෙන ආයෝජන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ඒ පැරණි ආයෝජන වලින් මුදල් ආපසු අරන් යාමක් සිද්ධ වෙනවා. ඒ නිසා මේ ආයෝජන පිළිබඳව විශේෂයෙන්ම බංකොලොත් රටක කරන ආයෝජන පිළිබඳව මීට වඩා වෙනස් උපාය මාර්ගයක් රජය අනුගමනය කළ යුතුයි. දෙක, ඔය සමහරු කියනවා වගේ මේක මේ චීන සමාගමේ ආයෝජනයක් පමණක් නෙවෙයි. ලංකාණ්ඩුවත් දවන්ත ආයෝජනයක් කළා තියෙනවා. ඩොලර් බිලියනයකට වැඩි ආයෝජනයක් කළා තියෙනවා. මෙතෙන්ට අපි ගෙනල්ලා තියෙනවා 220 kV line එක ලංකා විදුලි බල මණ්ඩලෙ. මෙතෙන්ට ගෙනල් ජලය සපයලා තියෙනවා. මෙතෙන්ට අපජලය පිළිබඳව ගෙනල්ලා තියෙනවා. මෙතෙන්ට වැසිකිලි කැසිකිලි පද්ධති වලට අවශ්‍ය යටිතල පහසුකම් ගොඩනගලා තියෙනවා. මෙතෙන්ට ඉඟුරු කඩේ හන්දියේ ඉඳන් ඉහළින් එන මාර්ගයක් තනලා තියෙනවා. ඒ වගේම මෙතෙන්ට අපි අර කඩුවෙල සිට එන්න નિયમિતව තිබිච්ච ඒ සැහැල්ලු දුම්රිය පද්ධතිය මේක ඇතුලේ දුවන්න වැඩපිළිවෙලක් හදලා තිබුණා. ඒ වගේම මේ නගරය සහ කොල්ලුපිටිය හන්දිය යා කරලා තවත් මාර්ගයක් ඇති කළ දුන්නා. ඔය සියල්ලටම ලංකාණ්ඩුව ඩොලර් බිලියනයකට වැඩි ප්‍රමාණයක ආයෝජනයක් සැලසුම් කළ දුන්නා. ඒ නිසා මේක තනිකරම මේ ප්‍රධානයක් නිකන් හම්බෙච්ච දෙයක් නෙමෙයි. ලංකාණ්ඩුවත් එකට එකක්, මේ රටේ පුරවැසියොත් එකට එකක් මේකට දායක වෙලා තියෙනවා. මට කියන්න තියෙන එකම එක දෙයයි, මූලික සැලසුමක් අපි හැදුවා, කරුණාකරලා පෙට්ටි කඩ දාලා ඒ සැලසුමෙන් පිටපණින් එපා. ඒ සැලසුම වෙනස් කරන්න ඕන නම් කාලානුරූපව ඒක විද්‍යාත්මකව කරන්න, ඒක වැඩපිළිවෙලක් ඇතුව කරන්න. එහෙම නැතුව ඒක වෙන හිතු මතයට තැන් තැන්වල වෙනස් කරන්න එපා. ඒ වගේම තවත් ආයෝජන අතිශය විශාල ගාණක් ඔය බේරවැව ආශ්‍රිතව ඇති කරලා තියෙනවා. ඒ ආයෝජන වලට පටහැනි දෑ මෙතන ඇති කරාම ඒ ආයෝජනත් වැටෙනවා, මේ වරාය නගරයත් වැටෙනවා. ඒක නිසා මේ වරාය නගරය අතිශයින්ම වැදගත් තැනක්. මේක අනාගතයේ නිර්මාණය කරගන්න ඕන නම් මේ බංකොලොත් රටට ගැළපෙන විදිහේ ආයෝජන ක්‍රියාවලියකට, නව ක්‍රියාවලියකට රට යොමු කළ යුතුයි. මේ ගැසට් නිවේදනයෙන් ලබා දීලා තියෙන තත්ත්වයන් ආයෝජන සහන සහ අනිකුත් දේවල් වලින් ඒවා ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. නමුත් අලුත් ක්‍රියාවලියක් වරාය නගරය සම්බන්ධයෙන් අවශ්‍යයි. අපි 2016 දී වරාය නගරය සම්බන්ධයෙන් අලුත් ක්‍රියාවලියක් අඳුනලා දීලා සාර්ථකව භෞතික වශයෙන් ඒක නිර්මාණය කළා. ඒක සම්බන්ධයෙන් තිබිච්ච චෝදනා ඉවත් කළා. අවාසනාවකට ඒ ආයෝජන ටික අද ආවන මේ 2023-24 වෙනකොට වරාය නගරය ලංකාවේ මූල්‍ය නගරය බවට පත් වෙලා ආර්ථිකමය වශයෙන් යෝධ ඉදිරිපීමක් ගන්න තිබිච්ච අවස්ථාවකුත් රටට අහිමි වුණා. නමුත් විධිමත්ව ක්‍රියා කළොත්, අලුත් ආයෝජන සැලසුමක් ඇති කරොත් මේක සාර්ථක කරගන්න තවමත් මේ දකුණු ආසියානු කලාපය අපට ඉඩකඩක් තිබෙන බව ප්‍රකාශ කරමින් මම නිහඬ වෙමි.
බොහොම ස්තුතියි ඔබතුමාට. ගරු මදුරු විතානකේ මැතිතුමා, ඔබතුමාට මිනිත්තු 14ක් කාලයක් තිබෙනවා.
බොහොම ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. විශේෂයෙන්ම අද අපි දැක්කා කීප දෙනෙක් කතා කරලා කියන මේ දේශපාලනඥයෝ, ඒ වගේම එළියේ බොහෝ අය කියන එක තමයි මේ බංකොලොත් කියලා මහා අඳෝනාවක් කියනවා. හැබැයි ඒ අඳෝනාව අපේ ඇතුලේ කිය කිය හිටියට බලවත් රටවල් මේ රටට තියෙන පෙරේතකම අතහැරලා නැහැ. ඒ තරම් පෙරේත විදියට මේ රටට බැල්ම හෙල්ලලා තින්නේ. ඒ උපායයට අපේ ගොහෝ අය අහුවෙලා ඉන්නේ. මොකද හේතුව මේ ගෝලීය උපාය තුළ මේ මහලුකු කයිවාරු ගාන දේශපාලඥ ගොඩක් දෙනෙක් අහු වෙලා ඒ බටහිර එහෙම නැත්නම් ඒ ගෝලීය න්‍යාය පත්‍රයට අහු වෙලා ඉන්නේ. මොකද එහෙම කියන්නේ නියෝජ්‍ය කතානායකතුමනි, ලංකා ඉතිහාසයේ වැඩියෙන්ම විවාදයට ලක් වෙච්ච ව්‍යාපෘතිය තමයි මේ වරාය නගර ව්‍යාපෘතිය. මොකද පටන් ගන්නකොටම එකපාරක් පටන් ගන්නකොට රටේම දින කළුගල් නැති වෙනවා කිව්වා. රටේ දින වැලි ටික ඉවර වෙනකොට ඇස් කරකවකව කට උල් කර කර මහා පල් බොරු ටිකක් කිව්වා. හැබැයි බොරු කිව්වේ රටේ ජනතාව නොමග යවන්න. ඒ වගේ මේ රටේ දින ආයෝජකින්ට ඒ ආයෝජන අවස්ථාව නැති කරන්න සහ අධෛර්යයටපත් කරන්න. මේක බොහොම උපක්‍රමශීලීව කරපු එකක්. මොකද ඒ ගෝලීයව සමහර රටවල් වල පේලිස්ට් එක එහෙම නැත්නම් පඩි ලයිස්සුවේ ඉන්න දේශපාලඥයෝ ඉන්න මේ රටේ ඒගොල්ලෝ ඉතා පැහැදිලිව මේ රටේ ඒ කුමන්ත්‍රණය කරා. ඉතින් මම විශේෂයෙන්ම කියන්නේ එදා වික්ටෝරියා රන්දනිගල කොත්මලේ වගේ මහා දෙවන්ත ව්‍යාපාර කරනකොට ගම්බිම් යට වුණා. ඒ වගේම ජනපද පිටින් යට වුණා. හැබැයි රටේ ජනතාව ඒව ගැන හිතන්නේ නැතුව රටේ සංවර්ධනයට මහා දෙවන්ත දායකත්වයක් දීලා අද අපේ මුළු රටම ඒ අවස්ථාව භුක්ති විඳිනවා. ඒ ආයෝජන එදා ඒ කරපු ආයෝජන අද මුළු රටම භුක්ති විඳිනවා. දැන් මේ වගේ පෙළපාලි ගිහිල්ලා කඩාකප්පල් කරලා උද්ඝෝෂණ කරලා එක එක රටවල් වලට ඕන විදියට එක එක රටවල් වල දේශපාලඥින්ට ඕන විදියට එක එක NGO වලට ඕන විදියට එදා ඒ අපේ රටේ ජනතාව එහෙම හැසිරුන්නේ නැහැ. ඒ වගේම නියෝජ්‍ය කතානායකතුමනි, මේ අලුත් නගරයක් අලුත් කලාපයක් හදනකොට මේ අපේ කලාපයේ ඉන්න අනිකුත් රටවල් ඒ ආර්ථික වශයෙන් යම් යම් උපාය මාර්ග අලුතෙන් හිතන රටවල් බලවත් ලෙස කලබලයට පත් වුණා. මොකද අපි දැක්කා ඒක පසුගිය කාලේ විතර නෑ, අදටත් මේ SAARC කලාපය, ඒ වගේම ඉන්දු පැසිෆික් කලාපය, ඒ වගේම එක පැත්තකින් බෙනටන් රෝඩ් ව්‍යාපෘතිය, මේ රටවල් සියලුම රටවල් අද බොහෝ රටවල් මේ අපේ රට දියුණු වෙනවට ඉතාමත්ම බලවත් අසතුටක් තියෙන බව පේනවා. මම ඒක කාරණා කීපකින් කියන්නම්. විශේෂයෙන්ම 2015 මැයි මාසේ 3 වෙනිදා ජෝන් කෙරී මැතිතුමා ඇවිල්ලා ලක්ෂ්මන් කදිරකාම සෙන්ටරේක කතාවක් පවත්වනවා. ඒ කතාව පවත්වනකොට කිව් එක තමයි අප්‍රිකා ක්‍රොස් රෝඩ් එකේ, ඒ වගේම සවුත් දකුණු ආසියාවේ, ඒ වගේම නැගෙනහිර ආසියාවේ, ඒ වගේම මේ ඉන්දියානු කලාපයේ මහා බලවත්ම ආර්ථිකයේ තිබෙන රට ශ්‍රී ලංකාව කියලා. මේ බලවත්ම ආර්ථිකයේ තියෙන රට ඔහු හැඳින්වීම කරේ වසරකට ගුවන් යානා 30,000ක් පියාසර මේ රට උඩින් පියාසර කරනවා, වසරකට නැව් 40,000ක් මේ මුහුදු තීරයේ ගමන් කරනවා, ඒ වගේම දැවැන්ත ඔයිල් ටැංකර්ස්, ඒ කියන්නේ තෙල් නැව් 4,500ක් දළ වශයෙන් මේ මුහුදු කලාපේ ගමන් කරනවා. එහෙම දැවැන්ත ආර්ථිකයක් තියෙන, දැවැන්ත මුහුදු කලාපයක් තියෙන, බලවත් ආර්ථිකයක් තියෙන මහා දැවැන්ත මාර්ගයක තියෙන රටක් විදිහට තමයි ඔහු ඒ ඔහුගේ හැඳින්වීම කරේ. මොකද ඒ හැඳින්වීමේ ඉතා පැහැදිලිව පේනවා අපේ රට උපාය මාර්ගය කොපමණ ශක්තිමත් තැනකට තියෙන්නේ කියලා. ඉතින් ඒක නිසා මේ ඉන්දු පැසිෆික් වැඩසටහන සහ බෙල්ට් ඇන් රෝඩ් වැඩසටහන චීනේ එලිපිට මරාගන්න ගහගන්න තැනකදී අපි රටක් විදියට කොහොමද අපේ න්‍යාය කියන එක වැදගත් වෙනවා. ඒක නිසා තමයි 2015 ඉතා දුර්වල නායකයෙක් පත් කරලා, ඒ වගේම චීන ජනාධිපතිතුමා තියපු මුල් ගල ගලවලා, ඒ වගේම ආයෝජකයින්ට අධෛර්ය වෙන විදියට අවිශ්වාසයක් ඇති වෙන විදියට රටේ පරිසරයක් හදලා අවුරුදු දෙකක් මේ ව්‍යාපෘතිය නවත්තලා තිබ්බා. ඒ විතරක් නෙමෙයි, අපි චම්පි කැමතිතුමා නෙමෙයි ඒක කියන්න ඕන වගකීමෙන් මේ නවත්තලා තියෙන අවුරුදු දෙක නැවත පටන් ගන්නකොට ඩීල් එකක් දාලා ඒ ඩීල් කාර්යෝ තමයි මේක පටන් ගන්න. එහෙමෙන් කට්ටි පැන පැන ගිහිල්ලා මේ ඩීල් එකකින් ඩොලර් රුපියල් මිලියන ගාණක් අරගෙන තමයි මේකට අවසර දුන්නේ. ඒක මං වගකීමෙන් කියන්නේ. මොකද එහෙම තමයි මේ නවත්තපු ව්‍යාපෘතිය පටන් ගත්තේ. ඒක නිසා මෙන්න මෙහෙම මේ විදියට රටේ ආර්ථිකය වටන්න මේ රටේ දේශපාලන පක්ෂ, ඒ වගේම NGO, ඒ වගේම වෘත්තීය සමිති ඉතා පැහැදිලිව පෙළගැහි සිටිනවා. මොකද අපි දැක්ක පහුගිය කාලේ LNG ව්‍යාපෘතිය පටන් ගන්නකොට LNG ව්‍යාපෘතියටත් රටවල් අතර මහා බලවත් යුද්ධයක්. තානාපති සේවාවන් හිටපු ජනාධිපතිවරයාට, ඒ අමාත්‍ය මණ්ඩලයට ඒක බලවත් පීඩනයක් එල්ල කරලා ඒක ඒ රටවල් අතර තියෙන රණ්ඩුව තුලින් අවසානයේදී ඒ ව්‍යාපෘතිය කඩාකප්පල් වුණා. ඒකට අපේ රටේ විශේෂයෙන්ම යම් යම් වෘත්තීය සමිති, සමහර දේශපාලන පසුපස ඉන්න වෘත්තීය සමිති ඒ රටවල් වල න්‍යාය පත්‍රය තුල තමයි වැඩ කරේ. ඒක ඉතා පැහැදිලිව අපි දැක්ක එකක් තමයි. විශේෂයෙන් මෙන්න මේක තමයි අද අපේ රටේ තියෙන කනගාටුදායක තත්ත්වය. මොකද මේ දැවැන්ත ගෝලීය අවස්ථාවක් තිබෙන අපේ රට අද ඉතාමත්ම අවාසනාවන්ත ලෙස මේ තත්ත්වයට වටන්න අපේ රටේ බොහෝ අවස්ථාවලදී රජයන් ගත්ත ප්‍රතිපත්ති වගේම විපක්ෂ ඒජන්තවරු, ඒ රටවල් වල ඒජන්තවරුන්ගේ ක්‍රියාකලාපයන් බොහොම ඉවහල් වුණ බව පේන. මොකද එදා රන්දෙනිගල, ඒ වගේම කොත්මලේ වික්ටෝරියා වගේ දෙවන්ත ව්‍යාපාර ගොඩනගනකොට එහෙම දේශපාලන පක්ෂ, එහෙම වෘත්තීය සමිති තිබුණේ නැහැ. එහෙම පිටරට ඒජන්තින් මෙහෙවන, ඒ වගේම ඩොලර් වලට යටවෙච්ච වෘත්තීය සමිති තිබුණේ නැහැ. ඒක නිසා ඒව අපිට කරගන්න පුළුවන් වුණා සහ අද භුක්ති විඳිනවා. නමුත් අවුරුදු 4-5ක් මේ ව්‍යාපෘති නැතිවීම තුළ අපේ රටට අහිමි වෙච්ච වැදගත්ම දේ තමයි ආයෝජකයාට මේ රටට ආයෝජනය කරන්න තියෙන විශ්වාසය නැති කරා. ඒ වගේම අපි 2014 වෙනකොට ease of doing business ව්‍යාපාර පහසුකම් කිරීම දර්ශකයේ 81 ස්ථානයේ 83 ස්ථානයේ වගේ හිටියේ. හැබැයි අපි 100 ස්ථානෙට ආව 2015 දී. එහෙම තමයි අපිට මේ ව්‍යාපාර පහසුකම් කරලා ආයෝජකෙන්ද දිරිමත් කරන් දීච්ච පරිසර නැති කරේ. ඉතින් ඒක ඇත්තටම මේ කලාපයේ අපේ රට දියුණු වෙනවා නම් ඒ දියුණුව ගැන බලවත් පීඩනයකට ලක් වෙන රටවල් වල තමයි මේ න්‍යාය පත්‍රය තියෙන. මොකද ඒ රටවල් වලට අවශ්‍ය නැහැ අපේ රට දියුණු කරන්න. ඒ රටවල් වලට අවශ්‍ය අපේ මේ රටට හානි කරන දේශපාලඥයෝ මේ පෝෂණය කරන්න විතරයි. ඒ වගේම තමයි විශේෂයෙන්ම නියෝජ්‍ය කතානායකතුමනි, අපේ රට ගොඩ යන්න දඟලන හැම තිස්සෙම මේ වගේ කණ්ඩායමක් අපේ රට පල්ලෙහාට දාන්න කටයුතු කරනවා. ඒ වගේම තමයි පෞද්ගලික කාලේ අපි දැක්කා විවිධ පෙළඹවීම්, ආවේග, ඒ වගේම බොරු සමාජගත කරලා මේ දැවැන්ත ආර්ථිකය කඩාකප්පල් කරන ඉතා සැලසුමක් හදලා තියෙනවා. ඒ වගේම තමයි අපි පසුගිය මුදල් කමිටුවේදීත් මේ ගැන සාකච්ඡා කරා. මේ පසුගිය දවසක ඒ මුදල් කමිටුවට ආපු ගැසට් පත්‍රය අනුව මූලිකව මේ නගරයක් හදන මේ සැලසුම් හදන කාරණා ගැන, ඒ වගේම අනුමැතියින් දෙන කාරණා ගැන, ඒ වගේ මූලික යටිතල පහසුකම් දිනුව ගැන ඒ ගැසට් පත්‍රයේ තිබුණාට ඒ ගැසට් පත්‍රය චම්පි කරනවා වගේ මැතුමක් ගිහුවා වගේ ලෝකේ දිනුණු උපායමාර්ගික මූල්‍ය නගරයක ලක්ෂණ එම තොරතුරු වල රංගු තිබුණේ නැහැ. ඒකට අපි යම් යම් සාකච්ඡා නිර්දේශ ලබා දුන්නා. මොකද අද මේ ස්මාර්ට් සිටි එකක් කියලා කියන සංකල්ප, එහෙම නැත්නම් ස්මාර්ට් සිටි එකක් කොහොමද ගොඩනගන්නේ කියන එක සංකල්ප ගැන ඉතාමත්ම අඩු අවධානයක් යොමු කරලා තිබුණා. ඉතින් මේක අර තවත් මේ සාමාන්‍ය නගරයක් විදිහට නිකන් සාමාන්‍ය ගොඩනැගිලි දාන හදන, එහෙම නැත්නම් සාමාන්‍ය වෙළඳ ව්‍යාපාර කරන තැනකට පත් කරන්න බෑ. මොකද දැනටමත් ඒ තැනට වැටිලා තියෙන යම් යම් කාරණාවලදී. ඉතින් මං හිතන්නේ අපිට කිව්වා ඒ කමිෂන් එකෙන් 2027 දී සමහරේ ව්‍යාපාර අයින් කරනවා කියලා. නමුත් අවසානයේදී 2027 වෙනකොට මම නම් හිතන්නේ නැහැ එහෙම ඒ ව්‍යාපාර අයින් කරන්න පුළුවන් වෙයි කියලා. මොකද මොකද එහෙම ව්‍යාපා එහෙම යම්කිසි කුඩා පරිමාණයේ හෝ ආයෝජකයෙකුට ඒ අවස්ථාව දුන්නට පස්සේ ඔහු අවුරුදු ගානක් එම ස්ථානයේ අවුරුදු 3 4ක් ගෙතන ඉන්නකොට ඔබ ඉවත් කිරීම ලේසි වෙන්න ඊට පස්සේ ඒ තියෙන ආණ්ඩුවේ ජනාධිපතිට අගමැතිට මන්ත්‍රීලාගේ පස්සේ ගිහිල්ලා අපි වයින් කරන්න එපා අපි තමයි මුලින්ම මේකේ හිටියේ කියලා ඔයගේ මුලදිම වරද්ද ගත්තොත් අවසානයේදී මේව නිවැරදි කරන්නත් අමාරු ඒක නිසා මුලදිම ඉතාමත්ම වෘත්තීය මට්ටමේ ඒ වගේම යම් කාරණාත් එක්ක සංයුක්තියක් තියෙන නගරයක් ගොඩනගෙන සැලසුම් මිසක් මේ අපිලිවලට ඒ වගේම ඉතාමත් අවිධිමත් විදියට ගොඩනගන සැලසුමක් මෙතනට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපි මේ අද පාර්ලිමේන්තුවේ සම්මත කරන මේ ගැසට් පත්‍රවල මේ ගැසට් පත්‍රයේ තියෙන කාරණා අපි සාධනීයව බොහොම පාර්ලිමේන්තුවේ අපි සිල් දෙනාම අනුමත කළත් මින් ඉදිරියට මේ ව්‍යාපෘතිය මීට වඩා ඉතාමත්ම ඉහළ ජාත්‍යන්තර ප්‍රමිතියේ ගුණාංගත්වයක මේ ව්‍යාපෘති කළ යුතුයි කියන තමයි අපේ අදහස. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ ව්‍යාපෘතිය තුළින් මේ රටට මේ පසුගිය කාලයේ වෙච්ච මේ ප්‍රමාදය නිසා දැවැන්ත පාඩුවක් හානියක් සිද්ධ වුණා. විශේෂයෙන්ම මම ඒක කියන්නම ඕන. අද මේ ව්‍යාපෘතියට සමගාමීව සමහර රටවල් මේ කලාපයේ රටවල් ඒ වගේම අපිට තරගකාරී අනෙකුත් රටවල් අතර ඒ රටවල් කරපු සැලසුම් මේනුවට සෑහෙන දුරට ක්‍රියාත්මක වෙලා අපේ රටේ තියෙන මේ අවස්ථාවන් අද ගිලිහිලා තියෙනවා. විශේෂයෙන්ම මම කියන්න කැමති සාක් කලාපය ගත්තොත් සාක් කලාපයේ රටවල් අද ඉතාමත්ම ධනාත්මකව ඒ රටවල් වල ජනතාව ඉතාමත්ම සාධනීයව ඒ රටවල් වල තියෙන ආර්ථික උපාය මාර්ග ගැන කල්පනා කරලා වැඩ කරනවා. නමුත් අද අපිට මේ රටට වෙලා දෙන හෙනය තමයි මොන ආයෝජනයවත් මොන ව්‍යාපෘතිය පටන් ගත්තත් ඒකේ තියෙන වැරැද්ද කිය ඒකේ තියෙන අඩුපාඩු කිය මේ ආයෝජකයාව එහෙම නැත්නම් ඒ රටේ ජනතාව අධර්මයට පත් කරමින් ඒ වගේම පෙළඹීම් කරලා යම් යම් ආවේග බොරු සමාජගත කරලා මේවා කඩාකප්පල් කරන එක කරන්න. ඉතින් මෙන්න මේක තමයි මේ ගෝලීය මේ බල අරගලයේ ප්‍රතිඵල. මොකද අද කනගාටුවෙන් වුණත් කියන්න ඕන අපේ බොහෝ දේශපාලඥයෝ විශේෂයෙන්ම පක්ෂ විපක්ෂ මේ ભેදයක් නැහැ මේ සමහර ඒත් අපේ අපිට අභියෝග දෙන තරගකාරී රටවල් වලට යට වෙච්ච බව පේනවාද? සමහර පාර්ලිමේන්තුව ඇතුළේ වුණත් නියෝජ්‍ය කතානායකතුමනි අපිට විදේශ රටක ආරාධනයක් ආවත් ඒ රටවල් වලින් නම් කල්ලෙවන්නේ අහවල් ආයෙ වෙවන්නේ. මේ පාර්ලිමේන්තුවේ දක්ෂ මන්ත්‍රීවරු ඉන්නවා පක්ෂ විපක්ෂ බොහොම මහන්සිය කැපවල වැඩ කරන මිනිස්සු ඉන්නවා. නමුත් ඔබතුමා බලන්න පහුගිය අවුරුදු 3ටම මේ පාර්ලිමේන්තුවෙන් විදේශ යම් යම් චාරිකාවලට අධ්‍යයන චාරිකාවලට කාව දේවල් තියෙන්නේ. ඒක තමයි ගෝලීය தত্ত্বය. ඒ රටවලින් නම් කල්ලෙවනවා අහවල් ආයෙ එවන්න එපා. අහවල් ආයෙට අපි මේ වීසා දෙන්නේ නැහැ. ඒ තැනට ආද මේ ගෝලීය බලවත්තු මේ රට පීඩණයටපත් කළ ඉවරයි. ඒක නිසා අපි මේ කණ්ඩායමක් විදිහට පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ ප්‍රශ්නයක් නැහැ. සීලු දෙනාම එකතුල මෙන්න මේ ගෝලීය අර්බුදය මේ ගෝලීය අභියෝගය අපි තේරුම් ගන්න ඕනේ. එහෙම නැතුව අපි මේ ගෝලීය අර්බුදයට අපිට මුහුණ දෙන්න බෑ. මොකද ඒ තරම් දැවැන්ත තත්ත්වයක් අද උදා වෙලා තියෙනවා. ඒ වගේම ලෝකයේ අද නව ප්‍රවණතා ඇවිල්ලා තියෙනවා. බ්‍රික්ස් ඇලයන්ස් බ්‍රික්ස් සම්මුතිය ඒ හරහා රටවල් කීපයක් අද එකට එකතු වෙලා තියෙන බ්‍රසීලය දකුණු අප්‍රිකාව සෝවියට් දේශය චීනය ඉන්දියාව අද එක තැනකට ඇවිල්ලා ඒගොල්ලෝ අද අලුත් බැංකුවක් හදන්න පටන් ගන්න තියෙනවා. ඒකම අලුත් මුදල් ලේකකයක් අනාගතයේ ඉදිරිපත් කරන බලාපොරොත්තුණු. මේ හරහා ලෝකයේ අද අලුත් ප්‍රවණතාවයන් අලුත් ආර්ථිකයන් වලට හිමිකම් තියෙන රටවල් අලුත් ප්‍රවණතාවයන් අද එළියට දාලා දෙන. ඉතින් ඒක නිසා මෙන්න මේ ප්‍රවණතාවයන් එක මේ ගෝලීය ප්‍රවණතාවයන් එක අපි කොහොමද අපි ඉදිරි අපේ ආර්ථික අභියෝග ජයගන්නේ ඒ ආර්ථික අභියෝග වලට මුහුණ දෙන්නේ කොහොමද කියන එක ගැන අපි හිතන්න ඕන. ඒව නැතුව අපි බොහොම සාම්ප්‍රදායික හිතන්න බෑ අපිට. මොකද හේතුව අද පක්ෂ විපක්ෂ ભેදයක් නැහැ එළිය අපි හැමෝටම තමයි මේ ගෝලීය අර්බුදයට මුහුණ දෙන්න වෙන්නේ. අද සමහර රටවල තානාපතිලා ඇවිල්ලා කතා කරන විදිය උපදෙස් දෙන විදිය බැලුවා කිව්වට පස්සේ ඒ සමහර තානාපතිලා හිතනවා අවුරුදු 200කට කලින් ලන්දේසි පෘතුගීසි ඉංග්‍රීසි යුගයේ ඒගොල්ලෝ හිටපු ඒ හිතපු විදිහටම තවමත් අපේ රටේ මානසිකත්වයක් තියෙනවා කියලා. හැබැයි ඒක ඇති කරලා තියෙන්නේ මේ පාර්ලිමේන්තුවේ සමහර සියලු දෙනා නෙමෙයි, යම් යම් මට කඩගාටුවෙන් වුණත් කියන්න වෙනවා සමහර දේශපාලඥයන්ගේ දීන ගතිය නිසා, ඒ දීන අදහස් නිසාද සමහර තානාපතිලා මුළු පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ව මනින්නේ ඒ හැන්ද. ඒක නිසා මම මගේ බලවත් කනගාටුව ඒ ගැන ප්‍රකාශ කරමින් අද මේ අපි ඉදිරිපත් කරන මේ වරාය සංවර්ධන වැඩසටහන විශේෂ පෝට් සිටි වැඩපිළිවෙල සාර්ථක කරගන්න අපි පක්ෂයක් විදියට විතරක් නෙමෙයි ආණ්ඩුවක් විදියට රටක් විදියට අපි කොහොමද මේකට එකට එකතු වෙලා අපි උසස් වෘත්තීය දායකත්වය ලබා දීලා අපි මේ ව්‍යාපෘතිය දියුණු කරන්න කියලා. මොකද නැත්තම් ඊළඟ ආණ්ඩුව ආවට පස්සේ දැන් ගහපු මුල් ගලුත් ගලවයි, දැන් ගහපු ගොඩනැගිලි වල මුල් ගලුත් මේ ෆවුන්ඩේෂන් එකත් ගලවයි. ඒ ජාතිය බොහොම ගෝත්‍රික විදියට හිතන්නේ නැතුව අපි බොහොම මේ ලෝකයේ තියෙන මේ ගෝලීය ආර්ථික අර්බුදය තේරුම් අරගෙන මේ ලෝකයේ තියෙන අලුත් ගෝලීය ප්‍රවණතාවයන් තේරුම් අපි මේ දේට මුහුණ දිය යුතුයි කියන එක තමයි මගේ අදහස. බොහොම ස්තුතියි ඔබතුමා වෙලාව ලබා දුන්නට.
බොහොම ස්තුතියි ඔබතුමා.